ചതുദ്വാര ജാതക.
බුදුන් වහන්සේ දෙව්රම් නුවර ජේතවනාරාමයේහි වැඩවසනසේක් එක්තරා අකීකරු භික්ෂුවක අරබයා මෙම ජාතකය දේශනා කොට වදාළසේක.
යටගිය දවස කාශ්‍යප නම් බුදුන් වහන්සේ වැඩවසන කාලයෙහි එක් ගම්මානයක අඹුසැමි යුවලක් ජීවත් වුණා. ස්වාමියා සහ භාර්යාව සද්ධා සම්පන්න ගුණවත් යුවලක්. ඔවුන්ට සිටියේ එකම එක් පුත්‍රයෙක් පමණයි. මිත්ත වින්දක නමින් හැඳින්වුණු ඔහු අනාචාරයට ඇබ්බැහි වුණු අශීලාචාර පුද්ගලයෙක්. කාලය ගත වී ගියා. උපාසක තැන මිය ගියා. එහෙත් සැමියා සමග දන් පින් නොඅඩුව ඉටු කරමින් කාලය ගත කළ බිරිඳ ඒ සිරිත අත්හලේ නැහැ. පුතනුවනි, අපට මෙලොව මෙන්ම පරලොවක්ද තිබෙනවා. ඒ නිසා දන් පින් නොකර ඔය විදියට නම් ජීවත් වෙන්න එපා. මෙසේ ඇය නිතරම තම පුතාට අවවාද කළා.
මවගේ අවවාද අසාගෙන සිටි පුතා කළේ ඒවා උපහාසයට ලක් කරමින් සිනාසීම පමණයි. මෑණියනි, පින් කරන එක මොනතරම් විකාරයක්ද? පින් කළා කියලා මොනවද අපිට ලැබෙන්නේ? පුත්‍රයා මවගේ අවවාදවලට පිළිතුරු ලෙස ප්‍රකාශ කළා.
අනේ පුතේ, ඔය පව් වැඩ සිද්ධ කරන්න එපා. ඒවායින් අයහපතයි නපුරයි විතරයි අපිට ලැබෙන්නේ, මව කියා සිටියා.
වෙන දෙයක් වෙන්නේ මටනේ, ඕන දෙයක් වුණාවේ. පුත්‍රයා මවට අශීලාචාර ලෙස පිළිතුරු දෙමින් ඔහු තමා කැමති හැම නරක වැඩක්ම කරගෙන යන්නට පටන් ගත්තා.
පුර පොහොය දිනයක් උදා වුණා. පුතේ, මම දැන් ඔබට මසුරන් දහසක්ම දෙනවා. කරුණා කරලා විහාරයට ගිහින් බණ අහලා එන්න ඕනේ. යනුවෙන් මව පුත්‍රයාට ඇගේ ඉල්ලීම ඉදිරිපත් කළා.
මසුරන් දහසට ලෝභ වුණු පුත්‍රයා මසුරන් දහස රැගෙන ගෙදරින් පිට වුණා. එහෙත් ඔහු ගියේ විහාරස්ථානයට නම් නොවේ. දහවල් කාලයේ ඔහු තැන් තැන්වලට ගොහින් නොඑක් විනෝද ක්‍රීඩාවල අශීලාචාර වැඩවල නියැලුණා. සන්ධ්‍යා කාලයෙහි ඔහු විහාරස්ථානය අසලට ගොස් පණ නෑසෙන ඉසව්වක බිම වැතිර නිදාගත්තා. ඔහු අවදි වුණේ පසුවදා උදෑසනයි. ඔහු හනික මුහුණ කට දොවාගෙන නිවසට පැමිණියා.
රාත්‍රිය පුරාම ධර්මය ශ්‍රවණය කළ පුත්‍රයා ධර්මය ගැන පැහැදි ධර්ම කතික ස්වාමීන් වහන්සේද කැටුව නිවසට පැමිණෙන්නට පුළුවන් යැයි සිතූ මෑණියන් ඔවුන්ට පිළිගැන්වීම සඳහා කැඳ අවුලුපත් ආදිය පිළියෙල කර පෙරමග බලාගෙනයි සිටියේ. එහෙත් මිත්ත වින්දක පැමිණියේ තනිවමයි. පුතේ, ධර්ම කතික තෙරුන් වහන්සේ කැඳවාගෙන නොපැමිණියේ ඇයිද? මෑණියන් ප්‍රශ්න කළා.
ඔබ මට මසුරන් දහස දුන්නේ බණ අසන්නට මිස ස්වාමීන් වහන්සේ වැඩමවාගෙන එන්නට නොවේනේ, මිත්ත වින්දක කියා සිටියා.
හොඳයි, දැන් මේ කැඳ අවුලුපත් අනුභව කරන්න ඔබට මහන්සි ඇති, මෞතුමිය කරුණාවෙන් කියා සිටියා.
එහෙම අනුභව කරන්න පුළුවන්ද? අර මසුරන් දහස දුන්නොත් විතරයි මං මේ කෑම අනුභව කරන්නේ. පුත්‍රයා කියා සිටියා.
මව හනික මසුරන් දහසක් රැගෙන විත් ඒවා පුතා අත තැබුවා. කැඳ අවුලුපත් අනුභව කළ පුත්‍රයා නිවසින් බැහැරට ගියා. එදින කිසියම් වෙළඳාමක යෙදුණු පුත්‍රයාට ලොකු ලාභයක්ද උපයා ගන්නට හැකි වුණා. මසුරන් දහස ආයෝජනය කළ ඔහු මසුරන් 120,000ක් උපයා ගත්තා.
මුදල්ද රැගෙන නිවසට ගිය ඔහු, "මං මේ පාර නැව් වෙළඳාමටයි යන්න හිතන් ඉන්නේ," පුත්‍රයා ආඩම්බරයෙන් ප්‍රකාශ කළා.
පුත්‍රයාගේ වතන් නැසූ මෑණියන් ඔහුගේ අතින් අල්ලා ගත්තා. "නැව් වෙළඳාම? මහා සමුද්‍රයක කරන මේ වෙළඳාම මොකද්ද? මේ ගෙදර 84,000ක් වස්තුව තියෙනවා. නුඹ වෙළඳාමට යන්නේ සම්පත් මදි වෙලාද?" ඇය ප්‍රශ්න කළා.
මිත්තවින්දක මෞතුමියගේ අත ගසා දමා ඇගේ කම්මුලටද ඉතා තද පහරක් එල්ල කළා. පහර කෑ මෞතුමිය සිහිසුන්ව බිම ඇතගෙන වැටුණා. නපුරු පුත්‍රයා එය ගණනකටවත් ගත්තේ නැහැ. පිරිසක්ද රැගෙන නැව් නැගී යාත්‍රා කරන්නට පටන් ගත්තා. සත්වෙනි දවස උදා වුණා. දැන් ඔවුන් සිටින්නේ මහා සාගරය මැද. එක්වරම ඔවුන් ගමන් කරමින් සිටි නාවික යාත්‍රාව එක තැනම නැවතුණා. සියලු දෙනාම නැව යාත්‍රා කරවන්නට නොඑක් උත්සාහ ගත්තා. එහෙත් නැව සොලවන්නටවත් හැකි වුණේ නැහැ. නැවේ සිටි පිරිස මේ සිදු වූ මහා බාධකය ගැන අදහස් පළ කරන්නට වුණා. "මේ නැව ඇතුලේ කවුරු හරි අධමයෙක් නැත්තම් පව්කාරයෙක් ඉන්නවා. අපි ඒ නරුමයා හොයාගන්නට ඕනේ." එවන් එකඟතාවකට පැමිණි ඔවුන් කුසපත් ඇද ඒ පුද්ගලයා සොයාගන්නට තීරණය කළා. ඉක්බිතිව ඔවුන් කළේ සියලු දෙනාගේම නාමයන් ලියූ කුසපත් එක්වරම මුහුදට විසිකිරීමයි. මිත්ත වින්දකගේ නාමය සටහන් කර තිබුණු කොළ කැබැල්ල එක්වරම මුහුදේ කිලී ගියා. "පව්කාරයා උඹ තමයි!" මෙසේ ප්‍රකාශ කළ පිරිස ලෑල්ලක් මුහුදට විසිකොට මිත්ත වින්දක ඒ ලෑල්ල මතට විසිකලා.
කිසිවක් කර කියාගත නොහැකි වුණු මිත්ත වින්දක ලෑල්ල මතට නැගී පිහිනන්නට පටන් ගත්තා. අවසානයේදී ඔහු පාව ගොස් තිබුණේ විමාන ප්‍රේත නම් වූ ස්ත්‍රීන් 4 දෙනෙකු වාසය කළ විමානයකට. ඔහු දුටු ස්ත්‍රීන් ඔහුට ලොල් වඩන්නට පටන් ගත්තා. ඔහු විමානයේහි රඳවාගෙන ඔහුට ඉතා හොඳින් ආදරයෙන් සත්කාර කළා. 7 වෙනි දින ස්ත්‍රීන් ඔහු ඇමතුවා. "අපි මේ විමානයට අධිපති ප්‍රේතියෝ වග නුඹ දන්නවා ඇති. 7 දිනක් සැපවින්දොත් ඊළඟ 7 දින අපට දුක් විඳින්නට වෙනවා. අපි සැප සම්පත් විඳ දින 7 දැන් ඉවරයි. දැන් අපට දුක් විඳින දින 7 ආරම්භ කරන්නට වෙනවා. අපි දැන් ඒ සඳහා පිටත්ව යනවා. නුඹ කරදර වෙන්න එපා. අපි ආපසු මෙතනටම එනවා." මෙසේ ප්‍රකාශ කළ ප්‍රේත ස්ත්‍රීන් ඔහු අතහැර වෙනත් ප්‍රදේශයක් බලා යන්නට ගියා.
ප්‍රේත ස්ත්‍රීන් ගිය පසු මිත්ත වින්දක නැවතත් පිහිනන්නට පටන් ගත්තා. ඊළඟට ඔහුට මුණ ගැසුනේ දිව්‍යාංගනාවන් 8 දෙනෙකු සිටින දූපතක්. ඔවුන්ට තිබුණේ රිදියෙන් කළ විමානයක්. එහි ටික දිනක් සැප විඳිමින් කාලය ගත කළ මිත්ත වින්දක ඊටත් වඩා හොඳ තැන් ඇත කියා සිතාගෙන නැවතත් පිහිනන්නට පටන් ගත්තා. ඊළඟට ඔහු සේන්දු වුණේ දිව්‍ය ස්ත්‍රීන් 12 දෙනෙකු වාසය කළ මැණික් භවනකට. ඔහු එතන සිටියේද දින කිහිපයක් පමණයි. ඔහු නැවතත් පිහිනා යන්නට පටන් ගත්තා. ඒ ගමන කෙළවර වුණේ දිව්‍ය ස්ත්‍රීන් 23ක් වාසය කරන රන් විමානයකට. ඔවුන්ද පෙර විමානවල සිටි ස්ත්‍රීන් මෙන් දින සතකට වරක් දුක් විඳින්නට යන්නට පුරුදු වී සිටියා. මේ ජීවන ක්‍රමය ඔහුට රොස්සන්නේ නැහැ. ඔහු නැවතත් පිහිනන්නට වුණා.
එවර ඔහුට මුණ ගැසුනේ මහා පෞරකින් වටකල වාහල්කඩ සතරකින් යුක්ත වූ මිනිසුන් පිරිසක් සිටින නුවරක්. ඔහු එහි සිටි එක් මිනිසෙක් අසලට ගියා. ඒ මිනිසාගේ හිස මත තිබුණේ වේදනා ගෙන දෙන උරචක්‍රමාලාවක්. එහෙත් මිත්තවින්දකට එය පෙනුනේ සුවඳ විහිදෙන අපූරු නෙළුම් මලක් ලෙස. ඒ මිනිසාගේ ලය පස් තැනකින් සිදුරු කර යකඩ දම්වැල් දමා තිබුණත් මිත්තවින්දකට ඒවා පෙනුනේ නර්තන ශිල්පීන් පළඳින දිලිසෙන අවුල් හැර ලෙසයි. එසේම ඒ මිනිසාගේ සිරුර පුරා ලේ වැගිරෙන තුවාලද තිබුණා. මිත්තවින්දකට ඒවා පෙනුනේ සිරුර පුරා ගල්වා ඇති රත් හඳුන් ලෙසයි. වේදනාව ඉවසාගත නොහැකිව මිනිසුන් දුන් විලාප සහ කෙඳිරිලි හඬ මිත්තවින්දකට ඇසුනේ රාගධාරී සංගීතය අනුව ගායනා කරන මිහිරිතම ගීත ලෙසයි.
මිත්තවින්දක හනික නෙළුම් මල හිස පැලඳගෙන සිටින මිනිහා ළඟට ගියා. "යාළුවා, ඔය නෙළුම් මල මට දෙන්න බැරිද?" ඔහු ඇසුවා.
"බොල, මේක නෙළුම් මලක් නොවෙයි. නුඹ මොකටද මේක ඉල්ලන්නේ?" මිනිහා ප්‍රකාශ කළා. ඉක්බිතිව මිනිහා තුල මෙවැනි සිතිවිල්ලක් පහළ වුණා. මූත් මාමෙන්ම මෑණියන්ට තලාපෙලා ආ එකෙක් වෙන්න ඇති. මං කොච්චර දුක් වින්දද? දැන් සමහර විට මගේ අකුසලය කිවිලා ඉවර වෙලා ඇති. ඒ නිසා තමයි නෙළුම් මල ඉල්ලන්නේ." "යාළුවා, හොඳයි. මේ නෙළුම් මල අරගන්න." මෙසේ ප්‍රකාශ කළ මිනිසා සිය හිස මත ඇලී දුක් දුන් උරචක්‍ර මාලාවගෙන මිත්තවින්දකගේ හිස මත තැන්පත් කළා.
උරචක්‍ර මාලාව නිසා මිත්තවින්දකගේ හිස පිලිස්සෙන්නට පටන් ගත්තා. එය නෙළුමක් නොවන වග එවිටයි මිත්තවින්දකට වැටහුණේ. "මේක නෙළුම් මලක් නොවෙයි, ගලෝපං ගලෝපං!" මිත්තවින්දක වේදනාවෙන් මොර දෙමින් ඒ මේ අත දුවන්නට පටන් ගත්තා. කලින් උරචක්‍ර මාලාව පැලඳගෙන දුක් විඳිමින් සිටි මිනිසා වහා අතුරුදහන් වුණා.
මහා සාගරය මතින් යමින් සිටි දිව්‍ය පුත්‍රයෙකු සිටි අපමහා පෝසතාණන් වහන්සේ මෙතැනට පැමිණියා.
"අනේ පින්වත් දිව්‍ය පුත්‍රයාණෙනි, මේ වගේ මහා දුකක් විඳින්නට මා කළ පාපය කුමක්ද? අනේ මට පහදා දෙන්න." මිත්තවින්දක දිව්‍ය පුත්‍රයාට ආයාචනා කළා.
"නුඹ මසුරන් 120,000ක් ලබාගෙනත් මව්පියන් කියා දුන් දේ ඉෂ්ට කළේ නැහැ. මව්තුමියට සිහි නැතිවනතුරු පහර දීලා නැව් නැග මහමුහුදටත් ආවා. මුහුද මැදදී නැවත් නැවතුණා. ලෑල්ලක උදව්වෙන් පිහිනුවා. එහෙම පිහිනා ගිහින් පලිඟු, රිදී, මැණික්, රන් ආදියෙන් තැනූ මන්දිරවල වාසය කළ ස්ත්‍රීන් සමග සැපවින්දා. ඒවායිනුත් සෑහෙන්නේ නැතිව වැඩි සැප සොයාගෙන ගමන් කළා. තෘෂ්ණාව ගැඹුරු ආවාටයක් වැනි තැනක්. කොතරම් සැප සම්පත් වලින් පිරෙව්වත් තෘෂ්ණා ආවාටයේ පතුලවත් වසා දමන්නට බැහැ. නුඹ මේ විඳින්නේ නුඹගේ මෑණියන්ට කළ හිංසාවේ ආදීනව." දේවතාවා ප්‍රකාශ කළා.
"අනේ පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ වහන්සේ මා ගැන දන්නවා. මේ දුකින් නිදහස් වන දිනයක් මාහට කියා දෙන්න." මිත්තවින්දක ආයාචනා කළා.
"මිත්තවින්දකය, මට ඒ කීමට පුළුවන්කමක් නැහැ. කෙලවරක් නොපෙනෙන කාලයක්ම නුඹට අපාදුක් විඳින්නට සිද්ධ වෙයි. එසේ කී සැනින් දේවතාවා අතුරුදහන් වුණා.
එකල්හි මිත්තවින්දක මෙකල්හි අකීකරු භික්ෂූන් වහන්සේය. එකල්හි දිව්‍යරාජයා නම් බුදු මම්මවේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.
චතුද්වාර ජාතකය සරල සිංහල බසින් රචනා කළේ ආචාර්ය W.A. අබේසිංහ. ඉදිරිපත් කළේ වත්සලා සමරකෝන්, උපුල් රංජිත් හේවාවිතාන ගමගේ.
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයීය ස්වාමී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයීය සමකාලීන ඉන්දියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ නිෂ්පාදනයකි.